හොඳයි ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් තිබෙනවා ගරු
ඔහෙ ඉන්න අයමයි
ඔබතුමාලා ගරු මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න සභා මන්ත්‍රීතුමා කතාව ආරම්භ කරන්න ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා කතා කරනවාද මන්ත්‍රීතුමා මූලාසනය බාර ගන්නවා
ගරු ජයන්ත මන්ත්‍රීතුමා
අරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු
හොඳයි ඔබතුමා කරගෙන යන්න
මට ගරු මුලාසනාරූඪ
අම්මා දැන් කරුණාකර නිස්සද්ද වෙන්න කරුණාකර නිස්සද්ද වෙන්න ඔබතුමා කතාව ඔබතුමා කතාව කරගෙන යන්න
ආරෝඪ මන්ත්‍රීතුමනි
ඔව්
අට කොච්චර වෙලාවක් වෙන් වෙලා තියෙනවද දන්නේ
විනාඩි 15යි
ගරු මුලාසන ආරෝඪ මන්ත්‍රීතුමනි මම ඊටාම සතුටු වෙනවා අපි අද මේ වැදගත් වැය ශීර්ෂ පිළිබඳව ඒ ගරු සභාවේ අදහස් පළ කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ බලයට පත් වුණේ ප්‍රධානම කාරණේ උනේ එදා ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඡන්දේ පාවිච්චි කරන්න ඡන්දදායකව බලාපොරොත්තු වුණේ යහ පාලනය මේ රටේ ඇතිවෙන්න ඇතිවේවි කියලා. අද මේ ආණ්ඩුව එක පැත්තකින් ජනාධිපති ජනවර්ම නිර්මාණය වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. හැබැයි අපි බලන්න ඕනේ මේ වැදගත් විවාදයේදී විශේෂයෙන් බලාපොරොත්තුේ ජනවර්ම ලබා දීපු ජනයාගේ බලාපොරොත්තු අභිලාෂ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ බලන්න ඉතාම වැදගත් විවාදය තමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වැය ශීර්ෂ විවාදය කියලායි මම විශ්වාස කරන්නේ. විශේෂයෙන්ම යහපාලනයක් ඇති කරන්න නම් සැබෑ යහපාලනයක් නිර්මාණය වෙන්න නම් රාජ්‍ය මුදල් රාජ්‍ය සම්පත් ජනතාවගේ අභිලාෂ අනුව ජනතාවගේ අභිලාෂයන්ට නිවැරදිව කාර්යක්ෂමතා පලදායිව නිසි ආකාරයෙන් යෙදවෙනවාද කියලා සොයා බැලීම ඉතාම වැදගත්. මේකට තමයි පාර්ලිමේන්තුවේ 148 වෙනි වගන්තිය අනුව රාජ්‍ය මුදල්වල වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා. එම රාජ්‍ය මුදල්වල වගකීම නිසි පරිදි ජනතාවගේ අභිලාෂ වෙනුවෙන් යෙදවෙනවද කාර්යක්ෂමව යෙදවෙනවද පළදායිව යෙදවෙනවද කියලා සොයා බැලීම සඳහා 154 වෙනි වගන්තියෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පීඨවල විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය හා කාර්තව්‍යයන් හැටියට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තියේ සඳහන් කළා තිබෙනවා. මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 වෙනි වගන්තිය අනුව විගණකාධිපතිව දෙපාර්තමේන්තුව පැවරුණු කාර්ය කර්තව්‍යයන් ඉෂ්ට කරන්න යාමේදී ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගැටළු සහගත තත්වයන් ඒකේ සඳහන් කාර්යයන් ඉෂ්ට කරන්න යාමේදී මතුවලා තිබෙන ගැටළු දීර්ඝ කාලයක් තිස්සේ මේ ගැටළු අත්විඳීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි 2002 ඉඳන් ජාතික විගණන පනතක් පිළිබඳ සංවාදය මේ රටේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇති වෙන්න පටන් ගත්තේ. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර මට්ටමින් විගණක ආයතන ලෝ නවලෝක තත්ත්වයන්ට අනුව නවලෝක තත්ත්වයන්ට අනුව විගණන කාර්යයන් යාවත් කාලීන කරලා ප්‍රතිසංවිධානය කරලා ඒ වගේ ඇතිවෙච්ච බලපෑමක ප්‍රතිඵලයකට එක පැත්තකින් බලපෑවා 2002 අවුරුද්දේ ඉඳන් මේ රටේ විගණකයන්ට රාජ්‍ය මුදල් නිසි පරිදි බලදායීවතා කාර්යක්ෂමව යෙදවෙනවාද කියලා සොයා බැලීම සඳහා බල සම්පන්න 154 වෙනි වගන්තියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී තිබෙන බලයට වඩා වැඩි බලයක් විගණන කාර්යයට ලබා ගැනීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවල අවා සම්මත කරලා ඒ පනත අනුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පැන නැංගා. මේක නිසා තමයි 2002 ඉඳන් මේ විගණන පනතක් පිළිබඳ අවශ්‍යතාවය විටින් විට පැන නැගුණා. මේක පන නැගිනවා අවධාරණය වෙනවා. නමුත් මේක ටිකෙන් ටික හැමදාම මේක කල් ගියා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේක කල්යාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි යහපාලනයක් උදා කිරීමේ පරම පවිත්‍ර අකලංක චේතනාවෙන් බලයට එනවා කියපු තමුන්වහන්සේලා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දින 100 නලුත් රටක් කියන වැඩපිළිවෙලේ මට මතකයි ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරනවා කියලා කිව්වේ 2015 මාර්තු මාසේ 19 වෙනිදාට පෙර. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ මුළු පාර්ලිමේන්තුවම උත්තරීතර පාර්ලිමේන්තුවම ඒකමතිකව එක සම්මත කළා. එක ප්‍රගතිශීලී ඒ ප්‍රගතිශීලී යෝජනාව මුළු පාර්ලිමේන්තුවම පිළිගත්තා. ඒ හබාලනේ ඕන හන්දා කොහේරි අඩුවක් තියෙනවා නම් මේ රටේ ජනයාගේ මුදල් දූෂණයට වංචනිකයන්ගේ අතර ගිහින් තියෙනවා නම් කාගේ වුණත් කමක් නැහැ. ඔහෙලා බලලා ඒ ඇයට නිසි දඬුවම් දීම ඕන හන්න තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුව මේක සම්මත කරනු ලැබුවේ. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වඩාම වැදගත් කොමිසම වන්නේ මොකද්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි? වඩාම වැදගත් පනත වන්නේ කවර පනතක්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි? එයන් කිසුවක් නෙවෙයි. අපි නම් විශ්වාස කරනවා වඩාම වැදගත් කොමිසම වන්නේ විගණන සේවා කොමිසම හැර අන්‍යමක් නෙවෙයි. විගණන සේවා කොමිසම පත් කරන්න ඕනේ ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154 වෙනි වගන්තිය අනුව විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය හරියට ඉෂ්ට කරන්න බැරි හන්දා ඒකේ ගැටලු මතුවලා තියෙන හන්දා. දැන් අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි දන්නවා මේ පනතෙන් විගණකාධිපතිතුමාට පුළුවන් රජයේ ඕනෑම නිලධාරියෙක්ව කැඳවලා ප්‍රශ්න කරන්න. නමුත් මේ පනතෙන් බලය එහෙම තිබුණත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිතුමාගේ කැඳවීමට යම් නිලධාරියෙක් ආවේ නැත්නම් ඊට පස්සේ කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි පරිදි සඳහන් වෙන්නේ නැති බව තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි ඕනෑම රාජ්‍ය ආයතනික ඕනෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් විගණකාධිපතිතුමාට පුළුවන් ඕනෑම ලියවිල්ලක් විගණකාධිපතිතුමාට පුළුවන් කැඳව ගන්න. නමුත් එහෙම ඕනෑම ලියවිල්ලක් කැඳව ගැනීමේ බලය විගණකාධිපතිතුමාට තිබුණට ඒක නොදුන්නොත් කරන්න පුළුවන් දෙයක් නිසි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව තමයි කියන්නේ. දෙයක් වුණා. දරු ජනාධිපතිතුමනි මහ බැංකුවේ බැඳුම් කර පිළිබඳ ප්‍රශ්නයේදී විගණකාධිපතිතුමා මහ බැංකුවෙන් ඇතුම් ලියවිලි ඉල්ලද්දි ඒ ලියවිලි දෙන්න මැලි වුණා, ඒ ලියවිලි නිසි පරිදි දෙන්න බෑයි කිව්වා, ලියවිලි දෙන්න බැඳිලා නැහැයි කිව්වා. මේ වගේ ගැටලු ගන්නාවක් මතුණා. මේට පෙරත් මේ වගේ පූර්ව අධ්‍යක්ෂීම් තියෙන හන්දා තමයි විගණකාධිපතිතුමාගේ බලය නිසි පරිදි ක්‍රියාත්මක කරගන්න බැරි හන්දා තමයි මේ සඳහා බල පැවැත්මන පනතක් විගණක පනතක් අවශ්‍යයි කියන අවධාරණය සිද්ධ වුණේ. ඒ හින්දා තමයි මං හිතන්නේ තමුන්නාන්සලා පසුගිය කාලයක කරගන්න බැරි වෙච්ච හින්දා තමයි තමුන්නාන්සලා විගණන පනත මාර්තු මාසේ 2015 මාර්තු මාසේ 19 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට දාලා සම්මත කරලා මේ රටේ පාරදෘශ්‍යභාවයෙන් යුක්ත විගණන ක්‍රියාවලියක් සිද්ධ කරන්න ඕන හන්ද තමයි එක ගේනවයි කියලා කිව්වේ. දැන් 2015 මාර්තු මාසේ 19 වෙනිදාත් ගියා, 2017 මාර්තු 19 වෙනිදාත් ගියා, 16 මාර්තු 17 වෙනිදාත් ගියා, දැන් 2017 මාර්තු 19 වෙනිදාත් එනවා. ඒකත් ගේනවද? අපිට පේන විදියට නම් එහෙම ගේන පාටක් නැහැ. ඇයි ගේන පාටක් නැහැ කියලා අපි කියන්නේ? විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ පනත හදලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ පනත හදලා විගණකයෝයි ඊට අදාළ වෘත්තිකෝයි මේ පනත හදලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා ඒකේ දෝෂ තියෙනවද කියලා බලලා ඒක නීතිපතිතුමාට යවුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා බලන්න කියලා. නීතිපති දෙපාර්තමේන්තුව මේක සොයලා බලලා අගමැතිතුමාට මේක යවුවා. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සානිකුතනපනත් වලට අනුකූලයි. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මේ පනත යවුවා කරු මුල අස්සන ආරූඪ මන්ත්‍රීතුමනි. මොකද උනේ? අගමැතිතුමාට තිබුණ මේ වැදගත් පනත යහපාලනයේ ප්‍රධාන මූලධාර්මික මේ පනත යහපාලනයේ සැබෑ යහපාලනයේ ගේන්න ඕන නම් ඒකට දිරිදෙන මේ පනත කැබිනට් එකට දාලා සම්මත කරලා අනුමත කරලා පාර්ලිමේන්තුවට දැම්ම නම් මෙලහට මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් ඒකට අත නූසෙන්නේ නැහැ. ඒකේ තරම් ප්‍රගතිශීලී පනතක් මහා සමාජ ප්‍රතිසංවිධානයක් රාජ්‍ය මුදල් නිසි පරිදි යදවෙනවද ජනතා අභිලාෂ වලට යදවෙනවද කියලා හොයලා බලන්න ධෛර්ය දෙන මහා පනතකේ පනත. මොකද උනේ? අගමැතිතුමා එක කැබිනට් එකට
දැම්මනේ
අක්කලා කැබිනට් අනුකාරක සභාවක්.
අර මන්ත්‍රීතුමා සභාවෙන්න ඒ විගණක කොමිෂන් එක පත් කරලා තියෙන්නේ. පනත ගෙන අපිට තියෙන්නේ ප්‍රමාදයක් තියෙන්නේ.
මම කියන්න මම ඔබතුමා සුදී අර දෙන්න වෙලා මම ගැන කියන්න. ඒ පනත අගමැතිතුමා මොකද කළේ? කැබිනට් එකට දාලා අනුමත කරවගෙන ඒක පාර්ලිමේන්තුවට එව්වේ නෑ. ඒකව නැතුමැතුමා මොකද කළේ? කැබිනට් අනුකමිටුවක් පත් කළා සරත් අමුණුගම මහත්තයයි ඇමතිතුමයි අනුර ප්‍රියදර්ශන යාප ඇමතිතුමයි රවුෆ් හකීම් ඇමතිතුමයි තවත් ඇමතිවරු රවි කරුණානායක ඇමතිතුමාගේ මතකයට දාලා පත් කළා. ඒගොල්ලෝ මේක බැලුවා. එතුමලට තිබුණා සාධනීය යෝජනා. එතුමලා හැබැයි කිව්වා විගණක අධිපතිතුමා මේකෙන් ඉල්ලුවා පරිපාලන ස්වාධීනත්වය මොකද්ද? රාජ්‍ය මුදල් අවභාවිතා කළා තියෙනවා නම් කවුරු හරි දූෂණයට ලක් කළා තියෙනවා නම් හොරගම් කළා තියෙනවා වංචා කළා තියෙනවා නම් ඒ මුදල් අය කරපු රාජ්‍ය නිලධ හරියගෙන් එම මුදල් නැවත අය කරගැනීමේ අධිභාර බලය මේ විගණන පනත යෝජිත විගණන පනතට දැම්මා. ආන් ඒකට කැබිනට් අනු කමිටුව විරුද්ධ වුණා. කැබිනට් අනු කමිටුව කිව්වා ඒකට අනේ මට කතා කරන් දෙන්න අහන් ඉන්නකෝ මං තනියෙන් ඉන්නේ අහන් ඉන්නකෝ ස්වාධීන ස්වභාවික යුක්තියට ඒක පටහැනි කියලා කැබිනට් අනු කමිටුව කිව්ව ගරුමුල අස්සන ආරූඪ මන්ත්‍රීතුමනි කිව්වා කැබිනට් අනු කමිටුව කිව්වා අධිභාර පැනවීමේ බලය ඉල්ලා සිටින විගණන බලත ඉල්ලා සිටින අධිභාර පැනවීමේ බලය ස්වභාවික නීතියට පටහැනි කියලා. හැබැයි නීතිපතිතුමා කියනවා ඒක පටහැනි නෑ ස්වභාවික නීතියට. ඒක ස්වභාවික නීතියට එකඟයි යුක්තියි කියලා කිව්වා. ඒ වගේම අර කැබිනට් අනු කමිටුව කිව්වා විගණන අරමුදලක් හදන්න ඕනේ කියලා කිව්වා. යෝජනා කළා තිබ්බා විගණන පනතින් කැබිනට් අනු කමිටුව කිව්වා එහෙම ඕනේ නෑ කියලා. නීතිපතිතුමා ඒකට එකඟ වුණා. මේ විදිහේ කැබිනට් අනු කමිටුව දාපු සාධනීය යෝජනා පිළිඅරන් අනිත් පිළිගත නොහැකි යෝජනා නිෂේධනය කළ පැත්තකට දාලා නැවතත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් හදපු සකස් කරපු නීතිපතිතුමා අනුමත කරපු මේ පනත ආයෙ යව අගමැතිතුමාට. දැන් අගමැතිතුමා මොකද කරන්න ඕනේ? දෙවනි වතාවටත් එව්වා. දැන් මොකද කරන්න ඕනේ? මේක ගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ මූලිකත්වයේ මූලාසනයෙන් තියෙන කැබිනට් එකට දාලා මේක කැබිනට් එකේ අනුමත කළා මේක පාර්ලිමේන්තුවට දැම්ම නම් අපි කවුරුත් බැඳී ඉන්නවා මේ පනත සම්මත කරන්න. මේ උත්තරීතර පාර්ලිමේන්තුව බැඳී ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ කාර්යත් යහපාලනය ඕන. ඒක ඕන් නැති අයත් ඕන් නැහැ කියලා හිතන අයටත් ඒකෙන් කරාරින්න බැරි වෙනවා මග අරින්න බැරි වෙනවා. මොකෝ උනේ? අගමැතිතුමා මොකෝ කරේ? ඒකේ ඉස්සර එව්වද පාර්ලිමේන්තුවට? පාර්ලිමේන්තුවට මොකද එව්වද? අනේ නෑ. අගමැතිතුමා ඒක කැබිනට් එකට දැම්මේ නෑ. අගමැතිතුමා ඒකට පත් කළා චරිත රත්වත්ති මහත්තයර දැම්මා. මේක අධ්‍යයනය කරන්න චරිත රත්වත්ති මහත්තයර දැම්මා. දැන් කොච්චර කාලයක් වෙනවද? මාස 6යි. දැන් චරිත රත්වත්ති මහත්තයර දාලා විගණන පනත නීති ගැටුම්පත් දෙපාර්තමේන්තුව හදපු අනුමත කරපු නීතිපතිතුමා අනුමත කරපු විගණන පනත දෙවතාවයි පළවෙනි සැරේ කැබිනට් අනුකමිටුවකට දාලා මේක නවත්තුවා. එතෙන්දි බාද කළා. දෙවනි සැරේ නැවත වතාවක් චරිත රත්වත්ති මහත්තයර දැම්ම. දැන් ඒකෙන් අනිත් පැත්තෙන් පේනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අනිත් පැත්තෙන් පේනවා
ඔබතුමාටම
කැබිනට් අනු කමිටුවට වැඩිය විශ්වාස නැහැ චරිත රත්වත්ති මහත්තයා තමයි විශ්වාස.
විනාඩි දෙකක් තිබෙනවා.
දැන් මොකද කරන්නේ? දැන් මාස 6යි. ගරු ජනාධිපතිතුමනි චරිත රත්නත් මහත්තයාගේ ගෙදර ගෙදර හමස් පෙට්ටියේ තියෙන මේ පනත අපි ඔබතුමාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලනවා විගණන කොමිසම් පත් කළා කියලා කිව්ව ලක්ෂණ යපා එමත්තුමා විගණන කොමිසම් පත් කළාට වැඩක් නැහැ ඔරුව නැතුව අගුල ඔරුව නැතුව කොල්ලව වැඩක් නැහැ විගණන කොමිසමට බලය පැවරන්නේ විගණන පනත තිබ්බොත් විතරයි විගණන පනත නැති විගණන කොමිසමෙන් වැඩක් නැහැ විගණන කොමිසම දැන් පත් කරලා තියෙනවා ව්‍යවස්ථාව ව්‍යවස්ථාවට පටහැනිව දිනේෂ් ගුණවර්ධන මහත්තුමා කිව්වා මාසෙකට ලක්ෂ 340ක් වියදම් කර කර බොරැල්ල කාර්යාලයකුත් අරගෙන බොරුවට විගණන කොමිසමක් පත් කරලා තියාගෙන ඉන්නවා විගණන පනත නැතුව විගණන පනත නැතුව ඒකට තවත් කොඳුරු තෙල් හත් පට්ටේයි තවත් ටිකකුයි ඕන ඕන කිය කියා මේ මහා ප්‍රගතිශීලී පනත 2002 ඉඳන් මේ රටේ හැම අදූෂිත බලවේගයක්ම ඉල්ලන හැම ප්‍රගතිශීලී බලවේගයක්ම ඉල්ලන හොරකමට වංචාවට නාස්තියට විරුද්ධ ජනතාව ඉල්ලන මේ ප්‍රගතිශීලී පනත විගණන පනත තාම ගෙනාවේ නැහැ යහපා මාර්තු 19 ගේනමයි කියලා කිව්වා මේකෙන් ඡන්ද ටික ගසා ගත්තා යහපාලනේ ඡන්ද ගසා ගන්න කසා ගන්න විතරයි ඡන්ද
පිප්ප
ගන්න
අවුරුදු
10ක් තිස්සේ තමුන්නාසල බුදියගෙන ඉඳලා දැන් අපි මේක
කරද්දී
ඒක මොකද්ද අවුරුදු 10ක් බැරිච්ච අන්න තමයි යහපාලනේ තමුන්නාසලට දුන්න ගේන්න කියලා තමුන්නාසලක් කැකරගෙන ඉන්නවා මේ මහා පනත ප්‍රගතිශීලී පනත මේ ප්‍රගතිශීලී පනත
දැන් අවසන් කරන්න
නිසි පරිදි
දැන් අවසන් කරන්න
විශ්වණුවන් යදව නොද නැද්ද කියලා හොයලා බලන්න තියෙනවා
දැන් අවසන් කරන්න
මේ මහා ප්‍රගතිශීලී පනත ඉක්මනට ගේන්න ගරු ජනාධිපතිතුමනි මේ පනත ඉක්මනට ගේන්න පාර්ලිමේන්තුවම සම්මත කරයි එදාට බැඳුම් කර වංචාකාරයෝ
දැන් අවසන් කරන්න
කාර්යෝ මහදවල් මහා බැංකුව බිඳපු මහා මංකොල්ලේ මහා හොරු
හොඳයි දැන් අවසන් කරන්න
කතාව හරියට හොයාගනි අල්ලගනි
ඔබතුමාගේ කාලය ගත වෙලා හුඟක් වෙලා
ඔබතුමාට අධිභාර ගෙවන්න
අවසන් කරන්න
කියමින් මේ මහා පාප
අවසන් කරන්න
ඉල්ලා සිටින්න මම නවතින ඔබ මුස්තුති
අවසන් කරන්න ගරු රංජන් රාමනායක ඇමතිතුමා
ගලු මූලාසන උඩ මන්ත්‍රීතුමනි 2017 අයවැය කාර්ය සභා අවස්ථාවේ 2000 අමාත්‍යංශ ගණනාවක් තියෙනවා මම ප්‍රියතම මාතෘකාවක් වන අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගැන කතා කරන්න පෙර මුලින්ම කියන්න ඕනේ අපේ ජයන්ත මහත්මා මන්ත්‍රීතුමා අධිමාත්‍රාව වයග්‍රා අරගෙන දන්නේ එතුමාගේ ගුරා ලෙස අධිමාත්‍රාව ගන්න එපා. ඉතින් මේ වැඩි මේ අධිමාත්‍රාව ගත්තම මේ විදිහට කේන්ති යනවා. ඒ හින්දා මම යෝජනා කරනවා ගුරාගෙන් මේ හරියට ස්ටඩි කරලා මේ උපදෙස් අරගෙන අධිමාත්‍රාව ගන්න එපා. හෝකන්දර අඬ දුවනවා. ගන්නවනම් හරියට වෛද්‍ය උපදෙස් මත පෙත්තෙන් භාගයක් වගේ ගන්න. එතකොට කේන්ති යන්නේ නැහැ වැඩි. අද වශයෙන්ම මුලසන උඩ මන්ත්‍රීතුමනි අපි කියන්න ඕනේ අපි දිගටම මේ කතා ටික ඇහුවා මේ සභාවේ මේ කතා වලින් කියුණේ අල්ලස්සෝ දූෂණ කොමිසමේ සහ මේ හොරු අල්ලන වැඩපිළිවෙල හරියට වුණේ නැහැ කියන එක තමයි විපක්ෂයේ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය වුණේ නමුත් රටේ ජනතාවගේ මතය වුණේ ඒක නෙමෙයි. රටේ ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා 162 මාර්ග ඡන්ද සංඛ්‍යාවක් දීලා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව පත් කරගත්තේ. එදා අපි වේදිකාවේ මේ ජයග්‍රහණයට උරදුන් සියලුම දෙනා පොරොන්දුණු විදිහට වේදිකාවේ කිව්ව විදිහට එයාපෝට් වහලා හරි මේ දූෂිතයෝ අල්ලනවා කියන පොරොන්දුව පිට තමයි අපිට විශාල ඡන්ද සංඛ්‍යාවක් අපිට දුන්නේ. නමුත් ඒ කිව්ව දවසට පහුවදාම අර පිපුන නෙළුම වගේ දැන් පිපෙනවා කියන නෙළුමක් වගේ ඉන්න ඒ පක්ෂයේ සභාපතිවරයා එහි කැඳවුම්කරු 9 වෙනිදා උදේ පාන්දරම අර සාටකෙත් නැතුව අමුතුම ඇඳුමක් දාගෙන එයාපෝට් එකෙන් පැනලා ගියා තමුන්ගේ බිරිඳත් එක්ක. අපිට අල්ලගන්නට බැරි වුණා. ආය ඇවිල්ලා තියෙනවා යා. ආය ඇවිල්ලා අන්න පොට්ටුව පුපුරන්න යනවා. පොට්ටුව පිපෙනවා කිය කිය අර අනාථ වෙත්ත ජීඑල් පීරිස් මහත්තයත් එක්ක පක්ෂය පිහිටගෙන තවත් විකඩමක් කරන්න හදනවා. මේවට ජනතාව රැවටෙන්නේ නැහැ. දැන් අද top 10 කිය කිය මේ හොරු අල්ලන්න සංග්‍රාමයේ නියම වෙලා තියන්නේ බහානක සොරෙක්. කවුද? මහත්තයා. සොරකල්ලියේ නායකයා. ඒ කියන්නේ මහත්තයා ගින්නවා හොරු අල්ලන්න ගිහිල්ලා. හොරු අල්ලන්න ගිහිල්ලා. එයාගේම බිරිඳ තමයි කඩුවෙල උසාවියේ නඩුවක් දාලා තියන්නේ මගේ මිනිහා ලෝක හොරෙක් කියලා. අපි නෙමෙයි කියලා තියෙන්නේ. අපි මඩ ගහලා නැහැ. එයාට මඩ ගහලා තියෙන්නේ එයාගේම නෝන ආශාලුද්ගමගේ. එයාම තමයි ගෙදර ගෙනල්ලා මට එයාගේම සැමියාගේ ෆයිල් එක දුන්නේ. මගේ මිනිහා හොරා කියලා. දැන් එයා කියනවා ආ මොකද?
නාමල් දේර මාව අල්ලන්නේ මට වැඩි හොරෙක් කියලා.
දැන් නාමල් රාජපක්ෂ මහත්තයා අර ආකව කටවරු කිව්වා දියබරු කියන්නේ නැහැ වගේ එතුමා කියනවා මාවල්ලන් ඇවිල්ලා තියෙන මට වඩා හොරෙක් කියලා. ඒ කියන්නේ එතුමා නොකිය කියනවා එතුමා හොරෙක් කියලා. ඉතින් අද අපි දකිනවා වෙන කිසිම රටක දකින්න නැති දේවල්. අද අපි දකිනවා නාමල් රාජපක්ෂ මහත්තයා ක්‍රිෂ් ගනුදෙනුවේ ගුප්තා කියන මහත්තයා ඒ මහත්තයාගේ account එකට කෝටි 7ක් ඒ කියන්නේ ලක්ෂ 700ක් ගිනුමට දාපුවාම ඒක අතේ මාට් වෙලා අහු වෙලා එයා හොරෙක් වුණාම එයා එලියට එනවා වාහනේ තියෙන අර හුඩ් ට්‍රැක් එක අරගෙන කෑ ගහගෙන මාධ්‍ය වේදින් ඉස්සරහා ඇවිල්ලා එයා මාධ්‍ය සම්දර්ශන දානවා ලෝකේ එකම රටයි හොරෙක් නිදහස් වෙලා එනවා මගේ මාම විජේ කුමාරතුංග මහත්තයා එනවා වගේ අර මාංචු දාගෙන ජයපටයි එක එනවා වගේ එයා එනවා ලොකු වීරකමක් කළා වගේ දැන් හොරු අල්ලන්නේ නැහැ කියලා කියනවා හොරුමයි කියන්නේ හොරු අල්ලන්නේ නැහැ කියලා. ඒක මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ හොරු අල්ලන කණ්ඩායමට මේ FCID එකේ CID එකේ CUI එකේ එතකොට බ්‍රයිබරි කමිෂන් එකේ මේ නිලධාරීන්ට විශේෂ බරපතල වංචා විමර්ශන කර ජනාධිපති කොමිසමේ නිලධාරීන්ට කරන ලොකු අපකීර්තියක් අධෛර්යයක් ඒක. ඒ අය ජීවිත පරිත්‍යාගයෙන් මේ පරීක්ෂණ කරන්නේ මේ ඉන්වෙස්ටිගේෂන් කරන්නේ ඒක ශානි අබේසේ කරලා රවි සෙනවිරත්නලා රවි විද්‍යාලංකාරලා ඇතුළු මෙකී නොකී සීලමු නිලධාරින් තමුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ඉන්වෙස්ටිගේෂන් කරන්නේ ඒ අය අධෛර්යපත් කරන්න එපා කියන පණිවිඩේ මම මාධ්‍යයටයි මේ මන්ත්‍රී ගොල්ලන්ටයි නැති ඇමතුරුන්ගේ ඉල්ලා සිටිනවා. ඒක ඇමතිවරයෙක් ළඟයි සදහන් කරලා තිබුණා මම FCID කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒවා කියන එක හොඳ මදි. එහෙම කිව්වම අර හොරු තවත් ධෛර්යමත් වෙනවා. මම කියන්නේ හොරු අල්ලන්න තමයි අපි මේ ජනතාව අපිව බලයට පත් කළේ. එතකොට මේ හොරුම තමයි අද අපිට චරිත සාධක දෙන්නේ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද හොරුන්ගෙන් අනේ මේ රජේ ආවට පස්සේ හොරු අල්ලනවා. හොඳට මේ ක්‍රියාවලිය යනවා. ෂෝක් එකට එක එක හොරුන් අල්ලනවා කියලා ඒ සහතිකේ අපිට හොරුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? 1948 මේ රට නිදහසට හම්බුණාට පස්සේ අපිට මතකයි චම්පික රණවක මැතිතුමා තමයි මේ කතාව කිව්වේ. හැම රජයක්ම හැම ජනාධිපති කෙනෙක්ම ආවේ පහුගේ ටිකේ හොරු අල්ලනවා ගෝල් ෆේස් පිට්ටනියට ඇවිල්ලා පට්ට ගහනවා ඉහේ ඉඳන් පට්ට ගහනවා කියලා. නමුත් අල්ලස්සා දූෂණ කොමිසමෙන් අන්තිමට අල්ලන්න පුළුවන් උනේ කාවද? අර අනුල විද්‍යාලයේ විදුහල්පතිනියව අත්අඩංගුවට ගත්තා. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පීරිසු කූට්ටම් වගේක් දරුවෙක් දාගන්න අල්ලසක් හැටියට දුන්නයි කියලා. ඔන්න ඔච්චරයි ඇල්ලුවේ දන්න කියන විදිහට. පහුගිය ටිකේ මහින්ද රාජපක්ෂ මහත්තයලා කාලේ වොමු දුන්නේ අර බාලපටිපති මහත්තය හැටියා අල්ලස්සෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා හැටියට. එයා මොනවද කළේ? එයාටත් කොරොල්ලා එකක් අරගෙන එයාටත් දූෂණ චෝදනාවක් තිබුණා. එයා පහුගිය ටිකේ අර කළුතර පැත්තේ හිටියේ රෝහිත අපේ අබේගුණවර්ධන එතුම හැමදාම වත්කම් හැංගුව හොරකම් කළා කියන චෝදනාවලට මොනවද එයා කියන්නේ? අද මට නායක ගැහුවා කියනවා, අද මට කුණකටුවක් ගැහුවා කියනවා, අද මට පොළඟෙක් ගැහුවා කියනවා. එහෙම කිය කිය මග අරපු කාලයක් තිබුණේ. ඒ හින්දා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේක අහන්ගෙන ජනතාවටත් මම මේ කියන්නේ, සමහර විට හොරු අල්ලන්නට බෑ ලොකු කේස් වලින්, ලොකු චෝදනාවලින්. අපි බැලුවොත් චිකාගෝවල ඇමරිකාවේ, මේක කිව්වේ අජිත් පෙරේර මහත්තයා, චිකාගෝවල හිටිය ඇල්කපෝන් කියලා මහා මාෆියා ලීඩර් කෙනෙක්, පාතාල නායකයෙක්. මේ පාතාල නායකයාගේ හොරකම් ප්‍රොස්ටිටියුෂන්, එතකොට තිබුණ මිනිමැරුම් එකක්වත් සාක්ෂි නෑ. ඔහු ඒ ඇමරිකාවේ හිටිය හොඳම හයස් පේඩ් ලෝයස්ලා අල්ලලා සාක්ෂි නැතුව තමා සියලුම මිනිමැරුම් කරලා තිබුණේ. එහිඳ ඇව අල්ලගන්න ඇමරිකන් ආණ්ඩුවට බැරි වුණා. නමුත් එක්තරා ටැක්ස් වංචාවකට, පොඩි ටැක්ස් වංචාවකට ඔහු අහුණා. ඒක විතරයි අල්ලගන්න පුළුවන් වුණේ. ඒ හරහ තමයි ඇමරිකන් ආණ්ඩුව ඔහු අල්ලගෙන සිරගත කළේ. සිරගත කර ඇල්කපෝන් අන්තිමට සිරේදී මිය ගියේ ආතතිය හැදිලා. ආතති හැදිලා මිර ගියේ ටැක්ස් වංචාවකට. නමුත් ඔහු මිනිමරු රාශියක් කරලා තියෙනවා, හොරකම් ඝාතන රාශියක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිට සමහර විට අල්ලගන්න පුළුවන් ඉන්නේ මේ ආණ්ඩුවේ, ගිය ආණ්ඩුවේ ඉන්න මැතිඇමතුරුන්ගේ කැරම් බෝඩ්යක් වෙන්න පුළුවන්, බටවංචාවක් වෙන්න පුළුවන්, නැත්නම් බෝඩ් ගහපු එකක් වෙන්න පුළුවන්. අන්න ඒකෙන් තමයි අල්ලගන්නේ මුලක්. මොකද මේ පාතාල නායකයෝ, මේ ඝාතකයෝ, මේ මිනිමරුව සාක්ෂි පිටනේ මේ වැරදි කරන්නේ. ධනපති අපේ මේ ජනතාව, අහන් ඉන්න ජනතාව ලංකාවම දන්නවනේ වසීම් තහදුජින් කියන රගර් ක්‍රීඩකයා, අවුරුදු 30 ගානක රගර් ක්‍රීඩකෙක්, මැරුණේ දීවඩිය හැදිලා නෙමෙයි කියලා, කොලෙස්ටරෝල් හැදිලා නෙමෙයි, හાર્ට් ඇටැක් නෙමෙයි. කවුරුත් දන්නවා මරුවා, ඝාතනයක් වුණා. නමුත් අපිට ඔප්පු කරගන්න බෑ තාම. මොකද්ද ඔප්පු කරන්න බැරි හේතුව? පහුගියටක අපි මේ වගේම නඩුවක් කළා. කවුද? සේයා සඳදෙව්මි. අපේ කොහෙද? දිවුලපිටියේ. දිවුලපිටියේ දරුවගේ මිනිමරුවා කොණ්ඩයා අපිට සුමාන දෙකක් ඇතුළත අල්ලගන්න පුළුවන් වුණා. පුළුවන් වුණේ සියලු වාර්තා ගැලපුණා, DNA වාර්තා ගැලපුණා, රෝම කූපයක් තිබුණ ඇඟ උඩ යම් යම් දේවල් DNA ගැලපුණා, මිනිමරු අහු වුණා. දැන් ජනතාව අපෙන් අහනවා, ඇයි කොණ්ඩයව අල්ලන්න පුළුවන් නම් අර දරුවව මරපු, ඇයි වසීම් තහදුජින්ගේ මිනිමරු අල්ලගන්න බැරි? ඒකට උත්තරේ මම කියන්නම්, මේක රජයක වරදක් නෙමේ. අන්න රිමාන් බන්ධනාගාර ගත කළා තිනවා. කවුද? මාගේ කිරිල්ලි අනුර සේනානායක. ඒ මිනිස්සයා දන්නවා මේක උනේ කොහොමද කියලා. අපිත් දන්නවා. කවුද ගැහුවේ, කොහොමද ගෙනිච්චේ? අපේ ලොකේෂන් ටවර් වලින්, ඩයලොග් ෆෝන් වලින්, කොතනින්ද කෝල් එක ගියේ, කොයි ඩිෆෙන්ඩර් එකෙන් දිස්සුවේ, සිරිලිය ගිනුමට නේන සිරිලිය සිරිලියට අයිති ඩිෆෙන්ඩර් එක, ඒක දුන්නේ රෙඩ් ක්‍රොස් එකෙන්, ෆීලික්ස් පෙර ඇමතුමා ඉස්සරහා පිට දුන්නේ. මේ සියලු දේවල් මම ගිහිලා පෙන්නුවා ඡායාරූප එක්ක. නමුත් අර රිමාන් බන්ධනාගාරේ ඉන්න කිරුළපනේ ඔයිසිත් අනිත් අනුරසේනායකත් මේ ගැන කියන්නේ නැහැ. කියන්නට හේතුව මොකද්ද? ඒ අය විශාල මුදල්වලට විකිණලා කියන චෝදනාව. මම නෙමෙයි කියන්නේ, ඉට් සෙඩ් බණ්ඩාරනායක මහත්තයා කිව්වා වගේ එසේ කියනු ලබනවා. ඒ වගේ තමයි ආරංචි තියෙන්නේ. එයා සිරගත වෙලා ඉන්නවා, එයා හොස්පිටල් එකේ ඉන්නවා, ඉඳගෙන කියන්නේ නැතුව ඉන්නවා මුදලට විකිණලා. කවුරුත් දන්නවා වසීම් තහදුජින්ගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා. ඒ හින්දා අපි ස්වාධීන මේ අධිකරණ කොමිසම පිටලා, ස්වාධීන පොලිස් කොමිසම පිටවස් පස්සේ අපිට මේවට ඇගිලි ගහන්න බෑ. නමුත් ඒ කාලේ මොනවද වුනේ? ඒ කාලේ සිද්ධ වුණේ අධිකරණය මොකද්ද වුනේ? දැන් මෙතන හිටියේ මම මෙච්චර කල් ගරු කරපු අපේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා. මොනවද කිව්වේ? ඉදිරියේදී හමුදා කුමන්ත්‍රණයක් එන්න ඉඩ තියෙනවා කියලා එතුමා කිව්වා. මට එතුමා ගැන තිබුණු ගෞරවය එහෙම් පිටින් මේකෙන් නැති වුණා. ඒ කිව්ව කතාවෙන් පස්සේ මට එතුමා පේන්නේ හරියට සෝමාරාම ගුණවර්ධන වගේ. දිනේෂ් ගුණවර්ධන වගේ නෙමෙයි සෝමාරාම ගුණවර්ධන වගේ. නිකන් හිතන්න මොනතරම් දුර්ජන කැත කතාවක්ද එතුමා ගරු ජනාධිපතිතුමා ඉදිරියේ තියාගෙන කිව්වේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අය ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ ඕක උත්සාහ කළා. ඔය විදියට අපේ ගරු ඇමතිතුමා රෑ ගිහිල්ලා ඒ වැඩේ සෙටල් කළේ නැත්නම් කරුණානත් හඟවත්ත උදේ ගොම්මන් පිළ මොහාන් පීරිස් ඔය කට්ටිය උතර හිටියා. දයාරත්නායක කියන හමුදාපතිවරයා කුරුණෑගල ඡන්දේ ඉල්ලන්න නියමිත වෙලා හිටිය හිටපු හමුදාපතිවරයාත් ඒක ඇතුලේ හිටිය අරලියක හමන්දීරේ. මේගොල්ල හමුදා කුමන්ත්‍රණයක් කරන්න තන තන ප්ලෑන් කරලා හිටියා. අපේ හමුදාවේ අය ප්ලෑන් කරලා හිටියා. නමුත් අපේ රණවිරුවෝ ඒකට අහුුණේ නැහැ. ඔය වගේ කුමන්ත්‍රණයකට අපේ බුද්ධිමත් රණවිරුවෝ අහුවෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියනවා. මේ අය කුලප්පු කරන්න හදුවට අපේ රණවිරුවෝ මේවට අහුවෙන්නේ නැහැ. මේවා මේ බංකොලොත් දේශපාලන තර්ක. මේ අය හදනවා අද මෙච්චරකල් හොරකම් කරලා මේ අයගේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයගේ උල්පතක් වාගේ මුදල් ගලාගෙන ආවා ජනවාරි 8ට පෙර. මේ කතා කරපු අපේ ඔය හිටපු මහ ඇමතිතුමාට තියෙනවා, මේ මාළඟ තියෙනවා ෆයිල් එක. මේ ෆයිල් එකේ තියෙනවා ඒ අයට තියෙන චෝදනා. ෆයිල් නම්බර් ෆයිල් නම්බර් 30 එකේ තියෙනවා මිලියන 1.5ක් මේ අරන් තියෙනවා. මේ 1.5ක් අරන් තියෙනවා කප්පමක් හැටියට. මම මේ මට ඉස්සෙල්ලා කතා කරපු ජයන්ත ඇමතිතුමා මන්ත්‍රීතුමා එතුමාට තියෙනවා මේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශයෙන් ගෙවල් හොරකම් කරලා ඉන්ධන අරගෙන වාහනවලට ඉන්ධන අරගෙන තමුන්ගේ බිරිඳ නමට මුසම්මිල්ල තියෙනවා. දැන් හොරු ඇල්ලුවේ නෑ කියන්නේ කොහොමද දෙයනේ? බැසිල් ඉන්න අපපිට සරණ ගුණවර්ධන ටිරාන් අලස්, එතකොට කවුද? මහින්දානන්ද අලුත්ගමගේ නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ. එතකොට මේ පෙරේද ඇල්ලුවා මහා හොරෙක් ජාලිය වික්‍රමසූරිය තානාපති ඇමරිකාවේ. මේ අල්ලන්න එළියට එන හොරා ඇවිල්ලා කියන හොරු අල්ලන්නේ නැහැ කියලා. එතකොට ජනතාව හිතනවා දැන් මේ හොරාව අල්ලලා හොරා හිරේ ගිහිල්ලා රිමාන්ඩ් වෙලා එළියට ඇවිල් කියලා කෝහරු ඇල්ලුවද හූ හූ කියලා කියනවා. මේක දැන් හොරාව අල්ලනවා. දැන් නිකන් හිතන්න CSN නාලිකාවේ මිලියන 157ක් අහු වුණා. ඒකට අයිතිකාරයෙක් නැහැ. අර බ්‍රවුන් හිල් ඉඩම කෝටි ගාණක් වටිනවා. මල්වානේ ඉඩම බැසිල් රාජපක්ෂගේ. ඒක අහුවෙලා රාජසන්දය කරලා දේශියාචිගේ මැණික් මල්ල ඉඩම් 16ක්. මේ සේරම දැනගෙන ලංකාවේ මාධ්‍යයි මේ පොදු හොරපොල් විපක්ෂය කියනවනේ හොරු ඇල්ලුවේ නැහැ කියලා. මේ රිමාන්ඩ් එකෙන් සමහර විට මම මේක පුදුම විහිළුවක් මේ රටේ. සමහර විට මම දකිනවා මේ මෙතනට මේ සභා ගැබට එනවා බන්ධනාගාර රියෙන් හොරෙක්. ඌ ඇවිල්ලා කියන හොරු අල්ලන්න හැල්ලු. මන් දැකලා තියෙනවා බන්ධනාගාර රියෙන් එනවා බැහැලා මේ මහින්දානන්ද අලුත්ගමගේ. ඇවිල්ලා එයා අහනවා අපෙන් කෝ හොරු ඇල්ලුවද කියලා. ඉතින් මට හිතෙනවා මේ මගේ ඇස්වල දෝෂයක්ද, මේ හොරා අහනවා මගෙන් හොරු ඇල්ලුවද කියලා. ඉතින් මේක තමයි ජනතාව අතරට යන්නේ. ජනතාවත් මාධ්‍ය වලත් ඉන්නේ බොහෝ විට. ඇත්තටම මට නම් නාලිකාවල ප්‍රශ්නයක් නැහැ. මං තනි මිනිහෙක්, මට නැති වෙන්න දෙයක් නැහැ. මම නම් කියන්නේ දැන් අධිකරණයේ පහුගිය ටිකේ සරත් නන්ද සිල්වා මහත්තයලා මොනවද කළේ? සරත් නන්ද සිල්වා මහත්තයා අධිකරණේ දැන් එතුමා කිව්වා අධිකරණය ගැන අධිකරණයට අපි බලපෑම් කරනවා කියලා. සරත් නන්ද සිල්වා මහත්තයා මේ දියවන්නාවේ මේ යාර කීපයකට ඉස්සෙල්ලා මේ කයිසම නැතුව හිටියනේ මේ අඩ නිරුවති හෙලිවැල්ලේ හිටිය මිනිස්සුයන් මේ අධිකරණය ගැන කතා කරන්නේ නැද්ද? එයාම කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පෙන්නලා මම හිරගෙදර යන්න ඕනේ කෙනා රජගෙදර යවුවා කියලා කිව්වා. එහෙම කිව්වා නේද? මට සමායනක තුම්පාරක් කිව්වා. අද ඒ මිනිස්සයාම ඉන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වේදිකාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ලැජ්ජ නැහැ, මිනිහව තියාගෙන ඉන්නවා. මිනිහට මතක නැහැ ඒක කිව්වා කියලා. මිනිහා බීලා ඉන්නේ. ඉතින් මේ මේ අද අද තියෙන්නේ ඇත්තටම ව්‍යාකර ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මේක අර මේ මේක මේක කිව්වා අපේ නැසී ගිය අඳ ගායක හෙන්රි කල්දේරා මහත්තයා. මිදුලේ සුදු වැලිතලයේ ව්‍යාග්‍රේකුගේ සලකුණු. ඉතින් හෝකන්දර ගෙදරක මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තිනවද? ඉතින් මෙවැනි තත්ත්ව නිසා මේ අය අද අදි මාත්‍රාවක් අරගෙන ඇත්තෙන්ම ලංකාවේ ජනතාව අනුකම්පා කරන්න ඕනේ. අද මේ පොදු හොරපොල් විපක්ෂයේ අය අදි මාත්‍රාවක් අරන් තිනව ව්‍යාග්‍ර. මේ අය කියන එක ඇත්ත. මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්. මොකද ව්‍යාග්‍ර හදන්නේ ඇමරිකාවේ. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ඇත්තෙන්ම මෙතන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා. මොකද ව්‍යාග්‍ර දේශීය නිෂ්පාදනයක් නොවේ. ඉතින් මෙහිදා මම හිතනවා ඇත්තම විවල් විරාශ මහත්තය කියන දේ ඇත්ත. මෙතන ලොකු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා. ඉතින් මේ අය අදි මාත්‍රාව පාවිච්චි කරනවා. ඒ හින්දා තමයි මේ වෙන හොඳ පේන්නේ නැත්තේ. අපේ ගරු ජනාධිපතිතුමා ගත්ත රිස්ක් එක, මේ ගත්ත අවදානම මම හිතන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ කවුරුත් ගත්තා කියලා. කවුද ගත්තේ ඒ රිස්ක් එක? මොකද අපේ සරත් ෆොන්සේකා මහත්තයාට ජනාධිපති අපේක්ෂක ඉල්ලලා වුණ දේ ඇස් දෙකෙන් දැක්කා එතුමා. ඉතින් මේ රට වෙනස් කරන්න, මේ දේශය වෙනස් කරන්න, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරකින්න තමයි මේ 162 හමාරක ජනතාව මේ ඡන්දේ දීලා අපිව පත් කරලා තියෙන්නේ. ඒ හින්දා අපි මේ කියන දේවල්ට සැලෙන්නේ නැහැ. ඒක අපි බොහොම අවධාරණය කරනවා ජනතාවට. ඒ වගේම අපි හොරුන්ගෙන් චරිත සාහිතික ඉල්ලන්නේ නැහැ. මොකද හොරුන්ගේ චරිත සාහිතික අපිට වැඩක් නැහැ. හොරු කොහොමත් කියන්නේ මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ කියන එක තමයි. ඒ හින්දා අපි දිගටම මේක අපේ මේ ක්‍රියාදාමය දිගටම කරන් යනවා. අපි බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිටුව, FCID එක, CID එක, බ්‍රයිබරි කමිෂන් එක, මේ සියලු තැන් තවත් ශක්තිමත් කරලා ඉදිරියට ගෙනියනවා. එක සමහර විට ගරු ජනාධිපතිතුමා මාතරදී බොහොම පැහැදිලිව කිව්වා, අපේ අය හොරකමක් කළොත් අනිත් අයට වඩා දඬුවම වැඩි කියලා. මොකද අපිට කියන්න බෑ මේ ආණ්ඩු ආවට පස්සේ අර ආණ්ඩුවේ පහුගිය ආණ්ඩුවේ දේවල් කරා. ඒ හින්දා ඒව කම්පෙයා කර කර ජස්ටිෆයි කරගන්න යුක්තිසහගත කරන්න අපිට බෑ. ඒ හින්දා අපිට බෑ ඒ කාලේ කෝප් කමිටුවේ ෆයිල් 34ක් හැංගුවා. ඒ හින්දා මේකේ ෆයිල් එක හංගන්න කියලා කියන්න දේවල් කියන්න බෑ. මට මතක් වෙනවා මේ අවස්ථාවේ කෝප් කමිටුවේ සභාපති ධූරය ගැන කතා කරද්දි ගරු අගමැතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කිව්වේ, රංජන් මේකේ සභාපතිවරයා හැටියට සුනිල් හඳුන්නේති මැතිතුමා පත් කරගන්න කියලා. නමුත් අද උදේ අනුරු කුමාර දිසානායක මහත්තයා උදේ පැයගා මං හිතන්නේ විනාඩි 50ක් තිස්සේ විනාඩි 50ක්ම කිව්වේ මේ රජයෙන් වැඩක් වෙන්නේ නැහැ, දූෂිතයෝ අල්ලන්නේ නැහැ, හොරු අල්ලන්නේ නැහැ කියලා. නමුත් එතුමගේ පක්ෂේ වසන්ත සමරසිංහ මහත්තයා තමයි වැඩිපුරම හොරු අල්ලන්නේ අල්ලසෝ දූෂණ කොමිසමට යන්නේ. ඉතින් එතුමා තමයි වැටිපුරව ෆයිල් දීලා තියෙන්නේ. UNP පක්ෂයේක එක්සත් ජාතික පක්ෂයේ වැඩිම හොරු අල්ලන්නේ නැන්නේ මම පිළිගන්නවා. නමුත් මම ලකුණු දාගන්න යන්නේ නැහැ ගිහිල්ලා මමයි මේ හොරාව ඇල්ලුවේ කියලා. සමහර හොරකම් වලට මූලිකම දායක වෙලා සියලු තොරතුරු දීලා තියෙන්නේ මම. නමුත් මට කියන්න බෑ එළියට ඇවිල්ලා කියන්න බැරි ඒවා ඉන්වෙස්ටිගේෂන් වලට පරීක්ෂණ වලට ඒක කරදරයක් වෙන හින්දා ඒක බාධාවක් වෙන හින්දා ඒ හින්දා මට කියන්න විදියක් නැහැ. නමුත් සියලු දේ ඉවරුණාට පස්සේ හොරාව අල්ලලා එයාව රිමාන්ඩ් වන්දනාගාර ගත කළාට පස්සේ අන්න අපේ හිතවත් ජේවිපීකේ මන්ත්‍රීවරු ඇවිල්ලා කියනවා අපි තමා හොරාව ඇල්ලුවේ ඔන්න එයා අප පිට ඉන්නේ අන්න වන්දනාගාර ගත වුණා කියලා ඇවිල්ලා මෙතනට ඇවිල්ලා කියනවා මේ රජයේ කිසි දෙයක් වෙන්නේ නැහැ මේ ඇවිල්ලා මහා මුරුගවසන් වර්ෂාව බලාපොරොත්තු වුණා. නමුත් ආවේ පොද වැස්සක් විතරයි, වැඩක් නැහැ මේ ආණ්ඩුව කියලා කියනවා. ඉතින් මම කියන්නේ
ඔබතුමාට විනාඩි 4ක් තියෙනවා.
ඔව් මේක හැල්ලුවට ලක් කරන්න එපා. මෙවැනි තත්වයක් දේශපාලන ඉතිහාසයේ මම දන්න දේශපාලන ඉතිහාසයේ ලංකාවේ මෙතෙක් සිදු වී නැහැ. පක්ෂ දෙකක එකමුතුවක්. මේක මං දකින්නේ හරියටම මූලාසනාඩුවට මන්ත්‍රීතුමනි මම මේක හරියට දකින්නේ සැමියාසා බිරිඳ දාපු ජොයින්ට් අකවුන්ට් එකක් වගේ. මොන ගිණුමක්ද ඒකට කියන්නේ? බද්ද ගිණුමක් වගේ. මේ ආණ්ඩුව හරියට බිරිඳ සහ සැමියා දාපු බද්ද ගිණුමක් වගේ. බිරිඳටත් සල්ලි හොරෙන් අදින්න බෑ, සැමියාටත් සල්ලි හොරෙන් අදින්න බෑ. සැමියා සල්ලි වෙන වීදම් කළොත් බිරිඳ බයිනවා. බිරිඳ මේකප් වලට ෂොපින් යන සල්ලි ඇද්දොත් ජොයින්ට් අකවුන්ට් එකෙන් සැමියා බයිනවා. සැමියා හොරෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට සල්ලි වියදම් කරන්න හැදුවොත් බිරිඳ බයිනවා. ඒ වගේ තමයි මම හිතන්නේ මේකේ පක්ෂ දෙකක් ඉන්නවා. මේ පක්ෂ දෙකේ මේ දෙගොල්ලන්ගේ අති වැරදි වුණොත් අනිත් පක්ෂ අතාරින්න නෑ වැඩි. ඒකෙන් බෙනිෆිට් එක කාටද? ඒකෙන් ප්‍රතිලාභය කාටද? ප්‍රතිඵලය කාටද? ජනතාවට. ඒ කාලේ එහෙම වුණේ නෑ. ඒ කාලේ හිටපු මහින්ද රාජපක්ෂ කියන ඒකාධිපතියා ස්ටෑන්ඩ් අප් කිව්වොත් නැගිට්ටා, සිට් අප් කිව්වොත් ඉඳවා, සිට් ඩවුන් කිව්වොත් ඉඳගත්තා, ෂට් අප් කිව්වොත් කටවහගත්තා. එතනින් වන් ෂොට් ඉවරයි. දැන් ඒවා නෑ. දැන් ඒවා කරන්න බෑ. දැන් දෙපත් ලස්සනට බලය බෙදිලා තියෙනවා. සියලු දෙනා එක විදිහට බලය භුක්ති විඳිනවා. කාටත් හොරකම් කරන්න බෑ. ඕනට වඩා උඩපයින්න බෑ. ඕනට වඩා ඉදිමෙන්න බෑ. ගානට ඉන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලය කාටද? අල 162 හමාරේ පොදු ජනතාවට. මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් අපි කවදාවත් දැක්කේ නැහැ. අපි මාධ්‍ය ආයතන එකකටවත් පහර දීලා නැහැ. දැන් බොරුවට අද මන්දක මහින්ද රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කියනවා දෙරණ මාධ්‍යයට තර්ජනය කළාලු. දැන් මේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් කිව්වා දෙරණට තර්ජනය කළාලු කියලා. දෙරණ මාධ්‍යයට මම මාතර සුනිල් කියලා කෝල් එකක් දුන්නා කියලා ඉන්න කෙනාව අයින් කළා මාස දෙකක්. අපේ ශිරාන්ව. ඒ කාලේ එහෙමයි වැඩ කළේ. සියතට ගිනි තිබ්බා, සිරසට ගිනි තිබ්බා. මාධ්‍ය වේදේ කී දෙනෙක් මැරුවාද? දැන් කියනවා මාධ්‍ය නිදහසට හැල්ලු. ආ සියතරගේ. ඉතින් මේ අය කියනවාද මාධ්‍ය නිදහසක් නැහැ
කියලා. ඔඩර් ප්ලීස්.
මම කියන්නේ
ඔඩර් ප්ලීස්. දරු නියෝජක.
මම කියන්නේ මෙවැනි.
ඔඩර් ප්ලීස්. දරු නියෝජක තානාගතුමා පැමිණෙනවා.
රංජනතුමා කතා කරන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එනිසා මම නැවත නැවතත් කියන්නේ මේ ආණ්ඩුව අපි රැකගත යුතුයි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල එකමුතුවක් තියෙන මෙවැනි ආණ්ඩුවක්, මෙවැනි ක්ලීන් හිස්ට්‍රියක්, ඒ කියන්නේ පෙර පැවැත්ම, ඒ කියන්නේ ඉතිහාසයේ හොඳ දෙපළක් අගමැති හෝ ජනාධිපති වුණ ඉතිහාසයක් අපිට ලැබිලා නැහැ.
අවසන් කමෙත්
සුජාත ඉතිහාසයක් තියෙන අගමැතිවරේ ජනාධිපතිවරේ අපිට ලැබිලා නැහැ. එහෙනම් අපි දෙගොල්ලෝ මේ රජයේ හරියට ගෙනියන්න නම් අපිට සියලු දෙනාගේ සහයෝ දෙන්න, අපේ විදිතුමනි සොයිසා, ඒ වගේම තවත් ඇමතිවරු ගණනාවක් ආරාධනා කළා. අපේ පොදු විපක්ෂයේ අයට තමුන්ගේ වැරදි හදාගෙන ඒවා පාපෝච්චාරණය කළා සහයෝගය දෙන්න එන්න කියලා.
හොඳයි, අවසන් කරන්න.
ඔව්, හොරු හොරකම් කරලා ඉන්න අය කරුණා කළා ඒවා රාජ භාණ්ඩාගාරයට බාර දීලා හිරේ ගිහිල්ලා දනුවම් විදලා එන්න කියලා කියනවා. ඒක ඒ ඇත්තෙන් මේක තමයි හොඳ වැඩි. අපි අර කරුණා අම්මාන් වගේ සමූල ඝාතනය කරපු අයට නඩු අයින් කරලා එන්න කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ අවස්ථාවේ මම කියන්න ඕනේ අපේ ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමියත් ඉන්නවා, മന്ത്രിතුමියත් ඉන්නවා, එතුමියගේ ඒ හංගපු නඩුව පවා අද ඉදිරියට අවිල්ල තියෙනවා. එතකොට ඉදිරියේදී එළියෙයි කවුද ඒ ඝාතනය කළේ කියලා. මෙන්න මේ ඝාතන හැංගුණා. ඒ කාලේ ඝාතන හැංගුණා. ඒ ඝාතන සියලු දේවල් අපි දැක්ක පහුගිය ටිකේ. දැන් හිරුනාලිකාවේ අධිපතිවරයා, හිරුනාලිකාවේ අපේ දුමිද සිල්ව මහත්මයා, ඔබතුමා දන්නවා තිලංග සුමිතිපාල මහත්තයා, මේ සිද්ධිය හොඳට ඔබතුමා දන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමා, ඔබතුමාගේ ඔබතුමා බුරල් ආසනේ සංවිධායක හැටියට ඔබතුමා දන්නවා එදින උඩ සිද්ධිය. මට ඒකට කතා කරන්න විනාඩියක් දෙන්න. දැන් ඔබතුමා හිතන්න, මහා පාරේ හතර දිනක් ඝාතනය වුණා. විනාඩියක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත වුණේ නැහැ. ඉතින් දැන් ඒ කාලේ කෙලින්ම ඇම්බියුලන්ස් ෆ්ලයිට් එකකින් අපි කොහෙටද ගියේ? සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකට ගියා. ඉතින් මේ ගැන කතා කරේ නෑ කවුරුත් මොකද නාලිකාවේ විකාශන කාලය හම්බෙන්නේ නැහැ කියන බයට අනේ බලයට එන්න එපයි කියන බයට ඒව නැති වෙයි කියන බයට අපේ ජේවීපී එකේ නායකයෝ පවා මේ ගැන කතා කරන්නේ නැහැ මොකද පබ්ලිසිටි නැති වෙයි කියන බයට මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ
හොඳයි
මම නම් කියන්නේ මේ සියලු දේවල් සිද්ධ වුණේ මේ ආණ්ඩුව යටතේ ජනතාව හිතුවා මේ අය කවදාවත් හිර යන්නේ නැහැ නීති ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. නමුත් තිබුණ ආණ්ඩුවේ ඒව වුණේ නැහැ. නමුත් මේ ආණ්ඩුව ආවා විතරයි ඒ දේවල් වුණා. ඒ වගේම එක දෙයක් කියලා මට නවත්තන්න ඉඩ දෙන්න. ඒ චෝදනාව, ඒ කම්ප්ලේන්ට් එක, ඒ පැමිණිල්ල දාපු හිරුණි කාට පවා මේ ආණ්ඩුවෙන් චෝදනාව 26ක්. අතිචෝදනාව 26ක් දානවා ඩිෆෙන්ඩර් එකකින් අරන් ගිහිල්ලා මේ කෙනෙක්ව බහැර ගත්තා කියලා. එච්චර හොඳ ආණ්ඩුවක් මේක. අන්නේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ හැටි ගිය ආණ්ඩුවල මේ වගේ දේවල් වුණාද? ගිය ආණ්ඩුවල මේවා හැංගුවා. ඉතින් මම කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්, මෙවැනි අධිකරණයට ඇඟිලි ගහන්න නැති ආණ්ඩුවක්, ස්වාධීන කොමිෂන් සභාව පිහිටපු ජනාධිපතිවරයාගේ බලය අයින් කරගත්ත මෙවැනි ආණ්ඩුවක් අපිට හම්බෙන්නේ නැහැ. ඒක රැකගමු කියන
හොඳයි
පණිවිඩය දෙමින් මම නවතින්න.
හොඳයි. ශ්‍රීශාංක එක කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක දෙක කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක හතර සභාව එකඟද? පහ කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක හය කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක හත කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක අට කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක අංක 9 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 10 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 11 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 12 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 13 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 16 17 18 19 සමයන් ශ්‍රීශාංක 16 කාර්ක සභාව එකඟද? ශ්‍රීශාංක 17 එකඟද? ශ්‍රීසංක 18 එකඟද? ශ්‍රීසංක 19 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 20 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 21 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 22 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 23 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 24 කාර්ක සභාව එකඟද? ශ්‍රීසංක 25 කාර්ක සභාව එකඟද? පාර්ලිමේන්තුවේ යරි ලැස්වේ. ශේෂාංක 1-2-4 සිට 13 දක්වාද, 16 සිට 25 දක්වාද කාර්ක සභාවේදී සලකා බලා සංශෝධිත රහිතව සම්පත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභානායකතුමා සභාව කාලතබනෙම
අලිබන්ට එජෙන්ටිල් 21st මන්ඩේ 9:30 AM
කල්තැබීමේ යෝජනාව නවාබි මන්ත්‍රීතුමා.
Thank you very much, Niyojya Sabhavithuma. May forgive me this opportunity to present this motion. This is regarding my hospital in Putlam Electorate. This particular hospital is Type A-based hospital covering a vast area of minimum 200 kilometers radius, covering places like Kalpitiya, Vanathya Villuwa in my area, and part of Anamaduwa and the islands, and also catering to the needs of so many Army, Navy, Air Force camps, and catering to almost 500,000 people and 40,000 to 50,000 displaced people from Manna. However, for the last so many years, this hospital has been suffering due to a lot of shortcomings. Now, 300 kilometers away, there are four major hospitals covering my other areas. Chilau, Maravilla, Kudiyapitiya, Nigambu, they have four hospitals 30 miles away from Putlam, catering to all those people. But this particular hospital is the only single hospital covering this massive area. There are so many shortcomings in this. We have been trying to sort of do away with this. Unfortunately, we have not succeeded. In fact, there are only 65 doctors. That is 50% of the requirements. There are nurses. Nurses also, we should have 230 to 250 nurses, but only 140, about 50% are available. And whenever the new batch of nurses come, they stay there for a few months and get transferred to Kurunegala. When you talk about the minor staff, this has become a major problem for us. So 75% of the minor staff who are employed in the hospital are from Kurunegala. They come in the morning, by about 2:33 they get back, sometimes in the night, even to transfer patients from Putlam Hospital to other hospitals, we don't have minor staff. But when we require from the provincial council, when we request from the provincial council, they try to send people from Kurunegala, and after a few months, they get back. So this shortcoming of the staff have been there right throughout, and we are unable to cater or look after the patient because of this. Then I would like to come to, now as you know, this kidney disease and other diseases are very frequent in all over. And we have been trying, very unfortunately, we don't have the dialysis machine to safeguard those patients. We too don't have a CT scanner. And all these things, right now adjoining hospitals are getting it, but we don't get this. In fact, I would like to also mention about the operating theater. For the last 15 years, we have not had a good operating theater. When I was the provincial health minister in Northwestern province, I was able to supply operating theater for the last 15 years, still we are managing with this. Also, now, I come to the ICU unit. This too, I started, I'm sure our director is here, this too, I started when this was started, when I was the minister, health minister. Now, up to date, after 15 years, only two patients. There are only two beds. But we need more than 10, 15. With these two, we are unable to do. However much we tell the Northwestern Provincial Council, we have not got anything from them. So this is my request. Because when this government was formed, I would like to mention our elected gave the maximum majority to this government. In the presidential election, we won by 35,000 votes. Parliament election, we won by 30,000 votes. It was one of the main reasons forming the government. We were mostly responsible this elected was responsible for winning that district in both elections. And now the people say, why? They're asking us a question. What is this? And we have to reply. When the patients go to the hospital, they come back empty-handed. I have a major, now the maternity ward. I come to the maternity ward in my elected. There are two maternity wards. One, the latest one was constructed when I was the provincial minister. Today, there are 600 births for a month from that hospital. And now when you go there, for one bed, there are three patients. Expectant mothers are occupying three are occupying one bed. This is the situation today in Putlam. 600 births for a month. Patients are there.
You have to wind up.
Just give me 5 minutes, please. Then I come to the OPD. We have more than 750 patients are going there, but they go back empty-handed. These are the things, you know, most of the things. This is what is happening. Therefore, because the central government is sending money to Northwestern Provincial Council, unfortunately, after I left the Provincial Council, the last 10, 15 years, nothing has been spent, and definitely this has been a big issue for right throughout. Therefore, I request the minister. Now, the minister may say, no, we can't handle it. Please, I want a team of officials from the ministry, central government ministry, to go into this, and I'm also prepared to help them, because we can't say, we cannot say that we can't take over, but we have to think of the people who are living there, the suffering what we are going, the position, what, how many deaths have taken place, and you won't believe there is an accidental ward, and there is only one wheelchair. So for them to get an X-ray done, they have to go in one chair, but till the patient comes back, the other side to wait. This is the situation there. So I request, please don't give an answer that we are not prepared to take over. Please request the minister to send a team. I am prepared to help them. Go into the difficulties. Look into the problems. Look into the problems what the people are facing there. Listen, I am speaking as a former Northwestern Provincial Health Minister. I am proud to say, when I was there as a health minister, I did what I could. But very unfortunately, and just I want to mention again, this elected gave the maximum support to this government. We won the presidential election by 30,000 votes. We won the parliament election votes by 25,000. I beg of you to go into this, have an inquiry into this, help us. And definitely I know
Provincial
Council, NWP will not help us. Whatever money that you send from here, they are making use of that. No doctor, 50% no doctors, 50% no nurses, 75% minor staff are from Kurunagala. This is the position there. Therefore, once again, I request you, in fact, Honorable Health Minister should have been there. Please give this thing. I am not going to take no for an answer. Please, if the maximum what you can, the minimum what you can do, send a team. I'm prepared to help them. After that, please, good enough to take a decision. Please don't say now don't say that we are not going to take over. Thank you.
Garu Bandulal Bandar.
We won't take over.
Garu Niyojakata Nayakatumani, Navavi Mantrituma Genapu Yojana, Mavisin Sthirakarana.
මේ විවාදයක් එක් වෙනවා ආශු මාරසිංහ මහත්මයා
නියෝජ්‍ය කතානායකතුමනි ගරු නවාවේ මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ කල්තබන අවස්ථාවේ යෝජනාවේ සඳහන් කරුණු වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් මේ අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන වැඩපිළිවෙල තුලින් මම හිතන්නේ මේ මෙතුමා යෝජනාවට සම්බන්ධව නොයෙකුත් දේවල් ක්‍රියාමාර්ග අපි ගන්න බලාපොරොත්තු වෙනවා මේ සඳහාත් කරුණු දක්වන්න ලැබීම ගැන සතුටුපත් වෙනවා. අතරම නවාවේ මන්ත්‍රීතුමා මේ සඳහන් කරන කාරණය පුත්තලන් දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි අපි නිතරම කතා කරා මේ ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිගයත් එක්ක නොයෙකුත් පළාත්වල මේ ප්‍රශ්නේ උද්ගත වෙලා තියෙනවා දුෂ්කර පළාත්වල ප්‍රතිකාර ගන්න බලාපොරොත්තු වෙන අයට තමන්ගේ නියමිත සේවාවන් රෝහල්වල සිදු වෙන්නේ නැහැ මේක බරපතල ප්‍රශ්නයක් මේ බරපතල ප්‍රශ්නයට එක හේතුවක් තමයි ලංකාවේ ඇත්තටම දොස්තරවරුන්ගේ හිගය වෛද්‍යවරු 17000ක් විතරයි වෛද්‍යවරු ඉන්නේ නමුත් WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ලංකාවට 40000ක් පමණ වෛද්‍යවරු සිටිය යුතුයි නමුත් මේ කාරණේදී වෛද්‍යවරුන් අපේ රටේ වෛද්‍ය විද්‍යාවලට ඇතුළත් වෙන්නේ අවුරුද්දකට 1250 අතර ප්‍රමාණයක් විතරයි. මේ කාරණයක් තුළ දුෂ්කර පළාත්වල වෛද්‍යවරුන් ඇත්තටම නියමිත සේවාව ලබා දෙනවා වෙනුවට අපි දන්නවා ඔවුන් සේවය කරන ස්ථානයේ නම විතරයි තියෙන්නේ ඒගොල්ලෝ ඉන්නේ කොළඹ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් වගකිය යුතු එකක් තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ගේ ඡන්ද පදනම හදාගන්න ප්‍රයෝජනයට අරගෙන මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙහි තමන්ගේ ඇස් යොදන්නේ නැතුව ක්‍රියා කරන ආකාරය අපි දකිනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වත්මන් රජයේ මේ විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණු කරන්න විශාල වැඩපිළිවෙල විප්ලවීය වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ එකක් තමයි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය. මේ ගැන පොඩ්ඩක් කතා කරන්න මා අවසර ඉල්ලනවතුමාගෙන් විශේෂයෙන් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය කියන්නේ ඉතාමත් හොඳ කාර්යයක් අවුරුදු 5 සිට 19 දක්වා කාණ්ඩයේ පසුවන මිලියන 4.5ක පාසල් දරුවන් සඳහා සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ 2ක් වටිනා ලක්ෂණ ආවරණයක් කරා මේ සෞඛ්‍ය රක්ෂණ සේවය ලැබෙනවා. මම දන්නවා අත්දැකීම හැටියට බොහෝ රටවල මේක තියෙනවා. මේ තියෙන රටවල ගත්තහම අපිට මතක් වෙනවා සමහර දැන් දරුවෙක් අසනීප වෙනකොටම මතක් වෙනත් රක්ෂණ ක්‍රමයක් තියෙන නිසා බියක් ඇති වෙන්නේ නැහැ. මේ බියත් එක්ක මම හිතන්නේ දෙමව්පියන්ට ලොකු පීඩනයකින් නිදහස් වෙන්න ලැබෙනවා මේ බිය නැතිවීම තුළ. ඒ නිසා මේ රක්ෂණ ක්‍රමය තුළ දැනෙනවා ටග්ගල් අසනීපුණක් ළඟම තියෙන ඩිස්පෙන්සරියට ළඟම තියෙන දොස්තර මහත්තයා හම්බෙලා බේත් අරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මම හිතන්නේ මේ තුළින් දරුවන්ගේ රක්ෂණ ආවරණය තුළින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ වගේම මානසික ප්‍රතිලාභ ලැබෙනවා මේ දරුවන්ට ඉගෙන ගන්න. ඒ වගේම ඒ පවුල්වල දෙමාපියන්ට ලොකු ශක්තියක් ලැබෙනවා මේ හරහා. ඒ ශක්තියෙන් මං හිතන්නේ නොයෙක් රටවල අත්දැකීම් අනුව ගත්තොත් මේ ශක්තිය තුළින් මේ රක්ෂණ ක්‍රමය තුළින් ලෙඩ හැදෙන එක අඩු වෙනවා. මානසිකව ලෙඩ හැදෙන්නේ නැහැ. මං හිතන්නේ මේ කාරණාත් එක්ක මං හිතන්නේ මේ විසඳුම් ලබාගත හැකි වෙනවා. ඒ සඳහා නවාවි මන්ත්‍රීතුමා කරපු යෝජනාවත් එක්ක මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේ වෛද්‍ය විද්‍යාලවලට වැඩි වැඩියෙන් සිසුන් ගන්න ගමන්ම වෛද්‍ය අධ්‍යාපනයේ වැඩි දියුණු කර ගමන්ම රජයේ වෛද්‍ය අධ්‍යාපනයේ වගේම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයත් රජයේ ප්‍රතිපත්තියක් හැටියට ඉදිරියට ගෙන යන ගමන් මේ ප්‍රශ්නේ අපිට විසඳන්න හැකියාව ලැබේ කියලා.
දැන් අවසන් කරන්න.